කරු ඉන්දික ගුණවාදන මැතිතුමා පිළිබඳ සෝකජ යෝජනාව. අරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, කොළඹ දිස්ත්‍රික්කයේ පොදු ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා අමාත්‍යවරයෙකු වශයෙන් මෙම උත්තරීතර සභාව ශෝභාමත් කළ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ඉන්දික ගුණවර්ධන මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මම මේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරමි. බොරලගුණ සිංහයා ලෙස විරුද්ධාවලිය ලත් මහජන එක්සත්‍රයේ හිටපු නායක සහ හිටපු අවිස්සාවේල පාර්ලිමේන්තු මන්ත්‍රී තරු පිලිප් ගුණවර්ධන මැතිතුමා සහ කිරියල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නී ගරු කුසුමසිරි ගුණවර්ධන මැතිනියට දාව 1943 පෙබරවාරි මාස 8 දින බොම්බායේ මතුංගා හින්දු ජනාවාසයේ පායි දොස්තර මහතාගේ රෝහලේදී මෙතුමා ජන්මලාභය ලැබුවේය. කොල්ලුපිටියේ මෙතෝදිස්ත විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කොළඹ තහස්තන් විද්‍යාලයෙන්ද, පස්වැනි ශ්‍රේණිය විභාගයේ සමත්වීමෙන් පසු කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද ද්විතීක අධ්‍යාපනය ලද මෙතුමා පාසලේ සාහිත්‍ය සංගමයේ සහ විවාද කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස එම කටයුතු වලට සම්බන්ධ වීම මෙන්ම පෙරදිග සංගීත වාද කණ්ඩායමේ කැපී පෙනෙන සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් විදුහලට ඉමහත් කීර්තියක් ගෙන දුන් සිසුවෙක් ලෙස පෙන්වා දී හැකිය. මට මතකයි අපි රාජකීය විද්‍යාලයේ ඉන්න කාලේ එතුමා තමයි මම හිතන්නේ මුළු පාසලේම ජාතික ඇඳුම ඇඳගෙන අපිට වඩා ජ්‍යෙෂ්ඨ පන්තිවල හිටියේ. නමුත් මට මතකයි එතුමා තමයි මුළු රාජකීය විද්‍යාලයේ ඉතිහාසයේ මම හිතන්නේ පළවෙනි වතාවට ජාතික ඇඳුම් සැරසි අපේ පාසලට ආවේ. තවද සංස්කෘතික අමාත්‍යාංශයේ විසින් සංවිධානය කළ කොළඹ දිස්ත්‍රික් පාසල් සිංහල සාහිත්‍ය සංගම සම්මේලනයේදී සභාපති වශයෙන්ද මෙතුමා කටයුතු කර ඇත. රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය කටයුතු නිම කළ මෙතුමා පසුව ජර්මනියට පිටත් වූ අතර එරට ලයිප්සිග් විශ්වවිද්‍යාලයෙන් පසු කෘෂිකර්ම ගෞරවයේ උපාධිය ජර්මන් භාෂාවෙන් හැදෑරීමට සමත් විය. කොළඹ හිටපු නගරාධිපති ප්‍රසන්න ගුණවර්ධන මහතා හිටපු අමාත්‍ය මෙන්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මහතා හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා සහ ලක්මාලි ගුණවර්ධන මහත්මිය යන අයගේ සහෝදරයෙකු වූ ඉන්දික ගුණවර්ධන මැතිතුමා 1973 මැයි මාස 17 දින වෛද්‍ය පද්මිනී ගුණවර්ධන සමග විවාහ දිවියට පිවිස දියත් ගාමින්ද ගුණවර්ධන සහ යසිත් චතුර ගුණවර්ධන යද පුතුන් දෙදෙනා මෙලොවට දායාද කළේ. 1968 මහා බැංකුවේ පර්යේෂණ අංශයේ ග්‍රාමීය ණය අංශයේ පර්යේෂණ නිලධාරි වශයෙන් සේවය කර පසුව අගලවත්තේ රබර් පර්යේෂණ ආයතනයේ ප්‍රථම කෘෂිකාර ආර්ථික අර්ථසාධක තන්ත්‍රට පත්වී සේවය කළ අතර එම කාල වකවාන තුළ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ගෙන එම පක්ෂයේ කටයුතු වලට නිරත විය. පසුව පක්ෂයේ එල්ලීම පරිදි රැකියාවේ නිවත් වී පූර්ණකාලීන දේශපාලනයේ පිවිස මෙතුමා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සමිති සම්මේලනයේ උපසභාපති, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලංකා රාජ්‍ය සංස්ථා සේවක සමිතියේ ලේකම් හා පක්ෂයේ මධ්‍යම කාරක සභික, පක්ෂ සංවිධායක, දිස්ත්‍රික් ලේකම්, නියුද්ද සභාපති යන තනතුරු දැරුවේය. මෙතුමා 1980 වසරේ මානව අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ජනතාවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඍජුව පෙනී සිටි දේශපාලනඥයෙකු ලෙස සැලකිය හැකිය. 1993 පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ජයගෙන පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වූ ඉන්දික ගුණවර්ධන මැතිතුමා 1994 වර්ෂයේ පැවති මහා මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරීපත්ව ධීවරා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. එම කාලයේ ධීවර කර්මාන්තය නගා සිටුවීමට සංවර්ධන සැලැස්මක් පිළියෙල කිරීමත් නව ධීවර හා ජලජ සම්පත් පන්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය නැවත ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. 1997 ජූනි මාස 2000 වර්ෂයේ දක්වා නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන්ද නැවත 2000 වර්ෂයේ මැතිවරණයෙන් ජයගත් මෙතුමා 2000 සිට 2001 සැප්තැම්බර් දක්වා උසස් අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්ද ඉන්පසුව 2001 සැප්තැම්බර් මස සිට 2001 දෙසැම්බර් මස දක්වා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කළේ එසේම කැලණි මිටියාවත පොදු ජන උදානයේ සභාපති වශයෙන් 1996 වසරේ සිට මිය යනතුරුම කටයුතු කළේය. මාලදිවයින පැරිසිය චීනය නෙදර්ලන්තය කියුබාව රුසියාව ජර්මනය ඇතුළු රටවල් ගණනාවක සංචාරය කළ මෙතුමා එයින් ලද අත්දැකීම සමුදාය ජනතා මෙහෙවර වෙනුවෙන් ඉවහල් කරගත්තේය. මෙසේ තම ජීවිතයෙන් වැඩි කාලයක් ජනතා යහපත වෙනුවෙන් සේවය කළ ඉන්දික ගුණවර්ධන මැතිතුමා අවුරුදු 73ක් ආයු වලදා 2015 සැප්තැම්බර් මස 14 වෙනි දින මෙලුවින් සමුගත්තේ. ගරු කථානායකතුමනි, 1994 සිට 2000 වර්ෂය දක්වාත් නැවත 2000 වර්ෂයේ සිට 2001 දක්වාත් අවුරුදු 7කට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට අගනා මෙහෙවරක් ඉටු කළ ඉන්දික ගුණවර්ධන මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මෙම උත්තරීතර සභාවේ ශෝකයේ ඉතුභාගයේ දායබර බිරිඳ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්වා යවන ලෙස යෝජනා කරමි.
ගරු නිමල් සිරිපාද සිල්වා මහත්මයා,
ගරු කථානායක තුමනි, කොළඹ දිස්ත්‍රික්කයේ උපාර්ලිමේන්තු මන්ත්‍රී හා අප සමග සහෝදර කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් සේවය කරන ලද ගරු ඉන්දික ගුණවර්ධන මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කරන මේ අවස්ථාවේදී එතුමා පිළිබඳව වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මම එතුමා හඳුනාගත්තේ මේ රටේ වාමාංශික ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු වශයෙන් එතුමා විශේෂයෙන්ම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ කාලීන සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරන අවධියේදී විශේෂයෙන්ම 1983 සිට කොළඹ මහනගර සභාවේ මා විපක්ෂ නායකයා වශයෙන් කටයුතු කරන කාලයේ සිටම අපි නිතරම ඇත්ත කාර්යාලයට ඇත්ත පුවත්පත් කාර්යාලයට කොටා රෝඩ් එකට අපි යාම අපි නිරතුරුව ගියා. නිරතුරුව සාකච්ඡා පැවැත්වුවා KP ද සිල්වා මැතිතුමා, ඒ වගේම ඉන්දික ගුණවර්ධන මැතිතුමා. මේ අය අපේ එක්තරා ආකාරයක අපේ වාමාංශික දේශපාලනය පන්නරය මුවාත් කළ දේශපාලඥයන් බවට පත් වුණා. එතුමා ඉතාම කීර්තිමත් ශ්‍රී ලාංකීය දේශපාලන පවුලක සාමාජිකයෙක්. මවත් පියාත් සහෝදරයනුත් ශ්‍රී ලාංකීය දේශපාලනය සඳහා අනුපමේය සේවයක් කරා. එතුමාත් ඒ අඩිපාරේම යමින් එතුමා අනිත් අයට වඩා පාර්ලිමේන්තු දේශපාලනයටත් වඩා වෘත්තීය සමිති, ජනතා අයිතිවාසිකම්, කොමියුනිස්ට් පක්ෂයේ ගොඩනැංවීම මෙවැනි පරාසයන් තුළ එතුමා වෙනත් ආකාරයකින් මේ රටේ දේශපාලනයට පාර්ලිමේන්තු දේශපාලනයට ඒමට පෙර පිවිසි හා වැඩ කටයුතු කරන ලද පුද්ගලයෙක්. විශේෂයෙන්ම එතුමා මේ අවධියන්හිදී තරුණ සමිති සමග, එවැගේම වෘත්තීය සමිති ව්‍යාපාරයන් සමග, වෘත්තීය සමිති අරගලයන් සමග සුවිශේෂ කැපකිරීමකින් කටයුතු කරා පමණක් නෙවෙයි, එතුමාගේ අප්‍රතිහත ධෛර්ය, නොපසුබස්නා උත්සාහය, එවැගේම යම් කාර්යයක් නිමවනතුරු එය නිමකර ගැනීම සඳහා කරන ලබන කැපකිරීම හා ශක්තිය හා ධෛර්යය අපිට ඉතාම හොඳින් පැහැදිලි වුණා. එවාගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කැබිනට් මණ්ඩලය තුළ එතුමා විවිධ මේ වෘත්තීය සමිති අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ කාරණා පිළිබඳව තමන්ගේ අදහස් නොබියව කල කරපු අමාත්‍යවරයෙකු වශයෙන් අප ගන්නා ලබන විවිධ තීරණයන් සඳහා එතුමාගේ නුමසුරු දායකත්වය ලබා දුන්න බව මම ප්‍රකාශ කරන්නට ඕන. ඒ වගේම 1994 පැවති මහමැතිවරණයේදී විශේෂයෙන්ම මාත් සමග කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉල්ලලා අපි සහෝදරත්වයෙන් මේ මැතිවරණ ව්‍යාපාර යනාදීදී එකට වැඩ කටයුතු කරලා පාර්ලිමේන්තුවට එතුමා පත් වුණා. ඒ පත් වුණායින් පස්සේ මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කටයුතු භාර ගන්නාලද අවස්ථාවේදී එතුමාට මාදරු නාගරික සංවර්ධන නිවාසයේ ඉදිකිරීම අමාත්‍ය ධූරය එතුමාට ලබා දුන්නා. මම විසින් ආරම්භ කරන ලද ජන උදාන ගම්මාන සංකල්පයේ සියවෙනි ජන උදාන ගම්මානය මගේ ඒ අමාත්‍ය ධූරයේ කාල සීමාව අවසන් වීමෙන් පසු අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත්වූ අවස්ථාවේදී එතුමා තමයි ඒ ජන උදාන ගම්මානය මාත් සමග විවෘත කරේ. එය මගේ දේශපාලන ජීවිතයේ නිවාස හා ඉදිකිරීම අමාත්‍යවරයා වශයෙන් මා කරන ලද වැඩ කටයුතු වලත් ඉතාම ස්වර්ණමය අවස්ථාවක් ලෙස මගේ හදවතේ රැඳී තිබෙනවා. එතුමා පිළිබඳ එවැනි ඉතාම සුන්දර වූ මතක සටහන් මා සමග තිබෙනවා. ඒ පමණක් නෙවෙයි ගරු කථානායකතුමනි, බදුලු දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඌව වෙල්ලස්ස ජනතාව වෙනුවෙන් අපට සිදු වූ බලවත් සමාජ අසාධාරණයක් තිබුණා. හැම පළාතකටම විශ්වවිද්‍යාල තිබුණත් ඌව වෙල්ලස්සට විශ්වවිද්‍යාලයක් තිබුණේ නැහැ. ඒ නිසා මම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා විශාල සටනක් ඒ අවස්ථාවේදී ගෙන ගියා. ඒ අවස්ථාවේදී ඉන්දික ගුණවර්ධන මැතිතුමා තමයි උසස් අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් 2000 සිට 2001 සැප්තැම්බර් මස දක්වා එතුමා කටයුතු කරා. ඒ අවස්ථාවේදී මම එතුමා හමු වෙලා අපි ඌව වෙල්ලස්සට විශ්වවිද්‍යාලයක තියෙන අවශ්‍යතාවය ගැන කියලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගෙන්නලා අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට දන්වලා මුදල් වෙන් කරවාගෙන අද ලංකාවේ අග්‍රම ගණයේ විශ්වවිද්‍යාලයක් වන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අපි ආරම්භ කරා. ඒට මුල්ගල් තැබුවේ එතුමාත් මාත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය. එතුමා මට ඒ සහයෝගය නොදෙන්නට කවදාවත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ බිහි වෙන්නේ නැහැ. ඒ නිසා එතුමා අධ්‍යාපන ක්ෂේත්‍රයට ඌව වෙල්ලස්සේ ජනතාවට කරන ලද ඒ සේවාව, කරන ලද ඒ පිළිගැනීම සමාජ අසාධාරණයට ලක් වූ අපිව කොන් කළා තිබුණු ඌව වෙල්ලස්සට ඒ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ලබා දීමට ඉන්දික ගුණවර්ධන මැතිතුමා ගන්නා ලද ඒ මහඟු ප්‍රයත්නය මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම එතුමාගේ ආදරණීය බිරිඳ පද්මිනී ගුණවර්ධන මැතිනිය මා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරන අවස්ථාවේදී ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකාව වශයෙන් මහඟු මෙහෙයක් ඒ සඳහා කරා ජාතික වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් විශාල සේවාවක් කර බවත්, ඒ සඳහා සෑම විටම ඉන්දික ගුණවර්ධන මැතිතුමා දේශපාලනයේ යෙදුණත් ඇයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දුන්නා. එතුමිය විශේෂයෙන්ම මේ සෞඛ්‍ය කටයුතුවලදී විශාල සේවාවක් කරේ තම සැමියාගෙන් ලැබුණු දැවැන්ත සහයෝගය නිසා. ඒ නිසා අපට එතුමාගේ අභාවයත් සමගම වාමාංශික ව්‍යාපාරයෙන් පන්නරේ ලැබූ හසල අත්දැකීම් ඇති දේශපාලකයෙක් අපට නැති වුණා. එතුමා ඉතාම අවංක දේශපාලකයෙක්. සෑම කටයුත්තකදීම එතුමා සෑම විටම ප්‍රතිපත්ති ගරුකව වැඩ කටයුතු කරපු දේශපාලකයෙක්. ඒ නිසා මේ අවස්ථාවේදී අපි එතුමාගේ මේ අභාවයෙන් ඇති වූ හිදස පිරවීමට අපිට අමාරුයි. ඒ නිසා අපි එතුමා නිරතුරුව අපේ ප්‍රගතිශීලී දේශපාලනය සඳහා, මේ රටේ වාමාංශික දේශපාලනය සඳහා මෙන්ම මේ රටේ නාගරික සංවර්ධනය වෙනුවෙන්, ජල සම්පාදනය වෙනුවෙන් එතුමා විශාල වැඩ කටයුතු රාශියක් ඉටු කරා. නාගරික සංවර්ධන හා ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් එතුමා කරා. ඒ නිසා එතුමා දර්ශනයට පමණක් සීමා වුණු කෙනෙක් නෙවෙයි. ඒ දර්ශනය පොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා සිය සම්පූර්ණ සහයෝගය වෙහෙස කැපවීම හා දායකත්වයේ ලබා දුන්න දේශපාලකයෙක් හැටියට ඉතිහාසයට එකතු වෙනවා ඇති. ඒ නිසා මේ අවස්ථාවේදී එතුමාගේ එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර එතුමාගේ දාබර බිරිඳ දරුවන් අතුරේ පවුලේ ඥාතීන් වෙත සහ එතුමාගේ සහෝදර සහෝදරීන් හා සහෝදරිය වෙතත් අපගේ ශෝකය ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කර බොහොම ස්තුතියි.
ධීරමැත්තමා
ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූර රාශියක් ඔබවමින් අපේ රටට අමිල සේවාවක් ඉටු කර ඉන්දික ගුණවර්ධන මැතිතුමාගේ ශෝකය පළ කරන මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදියට පමණක් නොවෙයි, අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු හැටියට විවිධ පෙරමුණු ගණනාවක නායකත්වය දරමින් ක්‍රියා කළ දේශප්‍රේමී ජාත්‍යන්තරවාදියෙකු හැටියට ඔහු ගැන දකින මම අපේ පක්ෂයේ ශෝකය එක්තැන් කරන්න කැමතියි. ඉන්දික ගුණවර්ධන මැතිතුමා ගැන ඕන තරම් අපිට කතා කරන්න පුළුවන්. ඒ තරම් ඍජු, ප්‍රතිපත්තිගරුක, නිර්මාණශීලී දැක්මක් ඇති නායකයෙකු විදියට ඉන්දික ගුණවර්ධන මැතිතුමා අපට හඳුන්වන්න පුළුවන්. ඉන්දික ගුණවර්ධන මැතිතුමා අපි දන්නවා මේ නිදහස් සටන ආසියාව පුරා හඹා යන අවස්ථාවේ එදා ලංකා සමසමාජ පක්ෂයේ නායකයෝ සුදු අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ගෙන ගිය අරගලයේ නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් හිරබාරයට ගත්තා. ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේ එතුමාගේ පීතෘවරයා පිලිප් ගුණවර්ධන මැතිතුමාත් ඒ අරගලයේ නායකත්වයේ දරපු කෙනෙක්. ඔහු ඒ අවස්ථාවේම බන්ධනාගාරගත වුණා. ඒ වෙලා ඒ යුගයේදී එතුමා වමේ නායකයන් පිලිප් ගුණවර්ධන මැතිතුමා වගේම වමේ නායකයන් ආසියාවේ නිදහස් සටනට ශක්තිය ලබා දීම උදෙසා බන්ධනාගාරයේ දොරඟුළු කඩාගෙන රටින් පැන ගියා. ඒ රටින් පැන ගිය ඉන්දියාවට අපේ සභානායකතුමා කිව් වගේ ඉන්දියාවේ බොම්බායට ගිහින් බොම්බායේ මතුංගා කඳුකරේ හින්දු ගම්මානික සැඟවිලා එහි අන්වර්ථ නාමයකින් පිලිප් ගුණවර්ධන මැතිතුමා, ජෝසප් ගුරුස්වාමි හා එවැගේම කුසුමා ගුණවර්ධන මැතිනිය, මේබල් ගුරුස්වාමි යන නමින් ඉන්දියාවේ නිදහස් සටනට සහයෝගය දැක්වුවා. ඒ අවස්ථාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන් බොම්බායේ සිරගත කරා. ඒ ජෝසප් ගුරුස්වාමිට සහ මේබල් ගුරුස්වාමිට දාව උපන් දරුව තමයි ඉන්දික. ඉන්දිකගේ මුල් නිවහන වුණේ ඉන්දියාවේ බන්ධනාගාරය. ඒ ආදරණීය අම්මත් සමග ඒ බන්ධනාගාර ගත වෙලා හිටපු ඉන්දික ගුණවර්ධන මැතිතුමා ඊට පසුව ලංකාවට ආවා. ලංකාවට ඇවිත් අපේ සභානායකතුමා කිව් වගේ ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය රාජකීය විද්‍යාලය හදාරලා ඊට පස්සේ ජර්මනියේ කෘෂි ආර්ථික විද්‍යාව හදාරන්න ලිප්සික් සරසවියට ගියා. මම මෙතෙන්දි මතක් කරන්න කැමතියි, එහි කෘෂි අධ්‍යාපනය පමණක් නොවේ, ඒ සරසවියේදී ඉන්දික ගුණවර්ධන මැතිතුමා කිව්ව විදියට මාක්ස්වාදී මුල් පතපොත හොඳින් පරිශීලනය කරන්න ලැබුණා. ඒ නිසා ඔහු මාක්ස්වාදී දෘෂ්ටියකින් යුක්ත දැක්මක් ඇති, මේ සමාජ පරිවර්තනය සඳහා නිර්මාණශීලී ප්‍රවේශයකින් ප්‍රශ්න දෙස බලන්න පුළුවන් නායකයෙකු හැටියට අපේ රටට ඇවිත් ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂයේ පූර්ණකාලීනයෙකු විදියට දීර්ඝ කාලයක් අත වශයෙන්ම ඒ වගකීම් දරුවා. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි, එතුමාගේ දක්ෂතාවය නිසා පක්ෂය තුළ විවිධ වගකීම් සම්භාරයක් එතුමාට පැවරුවා. ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නායකත්වයේ දරපු එම්ජී මෙන්ඩිස් මැතිතුමත් ඒ වගේම පණ්ඩිත මැතිතුමත් රාජ්‍ය සංස්ථා වෘත්තීය සමිතියේ සභාපතිත්වයේ ඉන්දිකට පිරිනැමුවා. ඕ කම්කරු නායකයෙකු විදියට කම්කරු පන්තියේ ප්‍රශ්න ජු අරගෙන කම්කරු පන්තියේ පෙරමුණු ශක්තිමත් කරමින් කටයුතු කරා වගේම ගොවි පෙරමුණෙත් නායකත්වය ගත්තා, තරුණ පෙරමුණෙත් නායකත්වය ක්‍රියා කෙරුවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සම්මේලනයේ සභාපතිවරයා හැටියට සරත් මුත්තෙට්ටුව ගම්මතුමා ක්‍රියා කරන අවදී ඔහු තමයි උපසභාපතිවරයා හැටියට හිටියේ. ගරු කතානායකතුමනි, මට ඔහු වඩා සමීප වෙන්නේ ලංකා ජාතික ශිෂ්‍යංගමේ. ලංකා ජාතික ශිෂ්‍යංගමේ ගොඩනැගීමේ ප්‍රධාන වගකීම බාර දීලා තිබෙනේ එතුමට. අපි එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, ඔහු තමයි පූර්ණ කාලීනව ඒ විශ්වවිද්‍යාල ව්‍යාපාරයේ ඇතුලේ ඒ වගකීම හා න්‍යාය හා දෘෂ්ටිය දරාගෙන එතුමා ඒ වගකීම ඉදිරියට ගෙන යන කටයුතු කෙරුවේ. මම කියන්න කැමතියි, ඔය අපි අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය ගැන අපි කතා කරමු. එදා අපට පුළුවන්කම ලැබුණ සියලුම සරසවල බලය අපේ අතට ගන්න ලංකා ජාතික ශිෂ්‍යංගමේ. එහි ප්‍රධාන වගකීමක් දරුවේ මඟ පෙන්වීමක් කළේ ඉන්දික ගුණවර්ධන මැතිතුමා. ඒ අන්තරේ තමයි අද අන්තරේ වෙලා තියෙන්නේ. එසා මම කියන්න කැමතියි, හැම ශ්‍රේෂ්ඨයක් තුළම කැපව වගකීම් දරාගෙන ක්‍රියා කරපු ඉන්දික ගුණවර්ධන මැතිතුමා අත වශයෙන්ම ජාත්‍යන්තර වාදයකු ලෙස ප්‍රශ්න දෙස බැලූ ආකාරය, එතුමාගේ ජීවිතයේ පුරා තිබුණු විවිධ දරු වගකීම් වලින් පැහැදිලිව අපට තේරුම් ගන්න පුළුවන්. මම දකින්නේ පාර්ලිමේන්තු වාදයකට වඩා ඉන්දික ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරා වගේම පාර්ලිමේන්තුවෙන් බැහැර වූ අරගලය ශක්තිමත් කරන්න ක්‍රියා කරා. ඔහු මානව හිමිකම් සංවිධානවල ජාතීන් අතර මිත්‍රත්වයේ ගොඩනගෙන සංවිධානවල වගකීම් දරාගෙන කටයුතු කරපුවා. ඒ නිසා එක් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ රජය ජයා ජයවර්ධන මැතිතුමාගේ කාලේ ඉන්දිකව අත්අඩංගුවට ගත්තා. ඔහුට නඩු පැවරුවා. ඒ නඩු පැවරුවේ ඉන්දික ගුණවර්ධන ආණ්ඩුව පෙරලන්න ක්‍රියා කරන කෙනෙක් හැටියට හංවඩු ගහලා තමයි ඔහු සිරබාරයට ගත්තේ. නමුත් මම කියන්න කැමතියි, ඔහු ජාතිවාදියෙකු නොවුන් නිසා ජුලි කලබල සමයේ, අපි දන්නවා ජුලි කලබල සමයේ ඉතාම දැඩිව ඒ ජුලි සිදුවීම් වලින් ද්‍රවිඩ ජාතිය සිංහල ජාතියෙන් වෙන්වීමේ ප්‍රවණතාවයකට ලක්ුණයි කියන අදහස උඩ ඍජු මතදරීමේ හේතුව මත තමයි අත වශයෙන්ම ඔහුට හිරගත වෙන්න සිදු වුණේ. ඒ අවස්ථාවේ කුමාර් පොන්නම්බලම් මැතිතුමා, නීලම් තිරුචෙල්ලම් වැනි අය සමග ඔහු ජාතික වශයෙන් සංහිඳියාව ගොඩනගන්න කැපව ක්‍රියා කරපු ඒ උත්තුංග පරමාර්ථ වැරදි විදියට හඳුනාගත් එදා රජය ඔහු සිරගත කළත් ඔහුගේ චින්තනය වෙනස් කරන්න කාටවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා මම කියන්න කැමතියි, පසු කාලේ අපි කවුරුත් දන්නවා ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ පළාත් සභා සංකල්පය ආව. පළාත් සභාවවලදී අපි බැලුවේ නැහැ මේ පළාත් සභාව එන්නේ කාගේ බලයක් යටතේද කියලා. ජයා ජයවර්ධන මැතිතුමාගේ සමයේ තමයි පළාත් සභා සංකල්පය ආවේ. අපේ පක්ෂය තීන්දුව කරා සුළු ජාතික ප්‍රශ්නවලට අවම විසඳුමක් කොහොමද සිදුවෙනවා නම් උතුරේ සන්නද්ධ කොටස් අවි බිම තියන්න සූදානම් වෙනවනම් අපි මේකට උදව් කළ යුතුය කියලා. ඒ මතේ ඉඳගෙන අපි පළාත් සභාව වලට සටන් කෙරුවා. ඒ ගරු කතානායකතුමනි, එදා ජනතා විමුක්ති පෙරමුණේ අපේ මිත්‍ර වෙනවාද මේ මතවලින් හුඟක් වෙනස්. එදා දේශ ප්‍රේමී ජනතා ව්‍යාපාරය අපි එක අපිට එකම ඇරුවා. ජනතා විමුක්ති දේශ ප්‍රේමී ජනතා ව්‍යාපාරය ඒ අවස්ථාවේ එකා පිටිකා මරද්දි අපේ ප්‍රතිපත්තිය මත අපට ඉන්න පුළුවන්කම ලැබුණා. අත වශයෙන්ම ඒ වගකීම දරාගෙන කැපව ක්‍රියා කරපු නායකයෙක් තමයි ඉන්දික ගුණවර්ධන මැතිතුමා. ඒ නිසා ඔහු කවදාවත් ජාතිවාදියෙක් වුණේ නැහැ. ඔහු ජාත්‍යන්තර වාදී විදියට ප්‍රශ්න දෙස බැලුවා. මම අවසාන වශයෙන් ඔබතුමාට කියන්න කැමති මේ පාර්ලිමේන්තුවට 2000 ව්‍යවස්ථාව කෙටුම්පත් ආපු අවස්ථාව. ඒ 2000 සිරිමා බණ්ඩාරනායක රජය ව්‍යවස්ථා කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන අවස්ථාවේ අපි දැක්කා විපක්ෂයේ මේ ව්‍යවස්ථා කෙටුම්පත් ගිනි තියෙනවා. ඒකට විවිධ කරුණු තියෙන්නට පුළුවන්. මම ඔහුට ගෞරවයක් වශයෙන් ඔහු එදා කරපු කතාවේ කොටසක් හැන්සාඩ් වාර්තාවෙන් උපුටලා දක්වන්න කැමතියි. ඔබතුමා මට අවසර දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. 980 ගණන් හා පසුගිය දශක දෙකකට වඩා වැඩි කාලයක් මගේ දේශපාලන ජීවිතයේ වැඩි කලක් යොදව ඇත්තේ ජාතික සමගියට දේශපාලන විසඳුමක් සෙවීම සඳහාත් ජාතික සමගිය ගොඩනැගීම සඳහාත්. 1985 JR ආණ්ඩුව ද්‍රවිඩ දේශපාලන ක්‍රියාකාරීන් සමග මා ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ අභූත චෝදනා මත අත්අඩංගුවට පත්ව නව මැගසින් බන්ධනාගාරයේ සිරගත කර සිටියෙමි. ඉන්දුලංකා ගිවිසුම අනුව ද්‍රවිඩ දේශපාලන නායකයන් නිදහස් කරන අවස්ථාවේ මාද නිදහස් කරන ලදී. මේ රටේ සමාජවාදී ව්‍යාපාරය, මේ රටේ මාක්ස්වාදී ව්‍යාපාරය, ජාතීන් අතර මේ ප්‍රශ්නය පිළිබඳ දීර්ඝකාලයක් තිස්සේ අරගලය කර තිබෙනවා. අප පක්ෂයේ නායකාව සිටි එස්.ඒ. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පි. කන්දයියා, පීටර් කේනබන්, රාජා කොල්ලූරේ, සරත් මුත්තෙට්ටුවගම, ඩියු ගුණසේකර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම පාර්ලිමේන්තුව තුලදී ඉන් පිටතදී මේ රටේ ජාතීන් අතර සමානාත්මතාවය ඇති කිරීමට කටයුතු කර තිබෙනවා. වමේ ව්‍යාපාරය එදා ගෙන ගිය අරගලය අදත් නොකඩවා ඉදිරියට ගෙන යනවා. මේ ජාතික ප්‍රශ්නයට, මේ ජනමාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට දරන්නා වූ උත්සාහය අපි අත්හැර නැහැ. මේ යුද්ධයෙන් ජනතාව බේරා ගැනීමට ඇති එකම මාර්ගය එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දේශපාලන විසඳුමක් ගෙනීමයි. අද කම්කරු පන්තියට යුද ක්‍රියාදාමයේ විශාල බරක් දැරීමට සිදු වී තිබෙනවා. මෙම ක්‍රියාදාමයේ අවසන් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන තිබෙනවා. මෙම යෝජනාවලියට මානව හිමිකම් පිළිබඳ යෝජනා රාශියක්ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මනාප ඡන්ද ක්‍රමයේ වෙනුවට ආසනබද ඡන්ද ක්‍රමයක් ගෙනීම, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම මේ ව්‍යවස්ථාව තුළින් සිදුවනු ඇත. දේශපාලන වශයෙන් වමේ ව්‍යාපාරයට කම්කරු පන්තියට ඉදිරියට යා හැක්කේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පමණි. අද රටේ සාමය උදා කිරීමට උත්සාහ දරන සියලු බලවේග සමග කටයුතු කරමින් එයට මං අහුරන සියලුම බලවේගයන්ට අභීතව මුහුණ දීම අප වැඩ කරන ජනතාවගේ ප්‍රධාන වගකීමකි. කොමියුනිස්ට් පක්ෂය මෙම ව්‍යවස්ථාවට සහයෝගය දෙන අතර ඒ පිළිබඳ අරගලය මෙම ව්‍යවස්ථාවෙන් අවසන් නොවන බව අවබෝධ කර ගනිමින් රටේ ජාතීන් අතර සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ දීර්ඝ අරගලය අප ඉදිරියේ ඇති බව අවධාරණය කරමින් නිහඬව මේ තමයි දා පාර්ලිමේන්තුවේ කළ කතාවේ කොටසක් තමයි හැන්සාඩ් වාර්තාම උපුටා ගත්තේ. මම මේකෙන් කියන්න කැමති අද වගේ දවසක එතුමා හිටියනම් ඇත්ත වශයෙන්ම අපි 30 අවුරුදු යුද්ධයකට මුහුණ දීලා අපි අද ජාතීන් අතර සංහිඳියාව ගොඩනගන්න මේ උත්සාහ කරන යුගයේ මෙවැනි චින්තකයන් අපට අවශ්‍ය යුගයක තමයි අපිට ඉන්දික ගුණවර්ධන මැතිතුමා වැනි නායකව අහිමිව තිබෙන්නේ. එසේ වුවත් මම මේ අවස්ථාවේ කියන්න කැමති එතුමාගේ ප්‍රාර්ථනා අපි අතහරින්නේ නැහැ. ගරු කතානායකතුමනි, ඒක අපේ පක්ෂයේ චින්තනය. ඔව්, පක්ෂයේ චින්තනය නොබියෝ ඉස්සරහට අරගෙන ගියා. මරණේ සෙවණැල්ල මත ඉඳගෙන ඒ වෙනුවෙන් පෙනී හිටියා. ඒ නිසා අපි ඔව් මේ සමාජයට යම් පණිවිඩයක් දුන්නා. තමන්ගේ පක්ෂයේ ඊළඟ පරම්පරාවට පණිවිඩයක් දුන්නා. කටු අවස්ථාවාදී දේශපාලනයෙන් මිදිලා ජාතිවාදයෙන් තොරව මේ රටේ සියලු ජාතීන්ට සමානව ජීවත් වීමේ අයිතිය ලබා දෙන සමාජයක් නිර්මාණය කරා. මේක තමයි ඔහු මාක්ස්වාදයක් හැටියට ඔහු තුළ තිබුණු චින්තනය. ඒ නිසා මම දකිනවා මීට වඩා ගුණයක් මම දකින්නේ මේ ඉන්දික ගුණාන්තර මැතිතුමා ළඟ කවර විවිධ නිර්මාණශීලීත්වයක් තිබුණා. අපේ සභානායකතුමා කිව්වා අමාත්‍යංශ ගණනාවක වැඩ කරද්දි දක්වපු නිර්මාණශීලීත්වය. ඒ සියල්ල වගේම ඔහු තුළ තිබුණු මේ දේශපාලන චින්තනය යුගයේ වටිනාකම අද වඩාත් ඔබ්නැගෙන වෙලාවක අපේ ඉන්දික ගුණාන්තර මැතිතුමා යලි යලි සිහිපත් කරමින් අතවසෙම සමාජයට ඔහු දෙන පණිවිඩය භාවිතාවක් බවට පත් කිරීම තමයි කෙනෙකුට දක්වන ගෞරවය. අපි මෙවැනි පාර්ලිමේන්තුවල ගුණගතන කරන්නේ ඒ ජීවිත තුළින් ආභාෂයන් උකහාගන්. ඒ නිසා එවැනි චරිත හිඟ යුගයක අපිට ඉන්දික ගුණාන්තර මැතිතුමා වැනි අය වඩා වටින බව ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම ඒ අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, එතුමාගේ සහෝදර දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අද මේ පාර්ලිමේන්තුව ඇතුළේ අපේ නායකත්වයේ දරාගෙන ක්‍රියා කරනවා. පවුලේ සහෝදර සහෝදරයන් අද මේ ස්ථානයේ ඉන්නවා, දරුවන් ඉන්නවා, බිරිඳ ඉන්නවා. ඒ සියලු දෙනාටම අපේ පක්ෂයේ ශෝකය මේ අවස්ථාවේ බෙදා හදා ගැනීමෙන් සියලු දෙනා සමග මම ලැබුණු මේ කාලය තුළ ඉන්දික ගුණාන්තර මැතිතුමාගේ බලාපොරොත්තු ඉදිරියට ගෙන යන ප්‍රතිඥාව පිළිනවමින් නිහඬ වෙනවා.
ස්තුතියි ගරු අග්‍රාමාත්‍යතුමා.
කථානායකතුමනි, මම ඉන්දික ගුණවර්ධන මැතිතුමා පළමුවෙන්ම දැනගත්තේ අපේ රාජකීය විද්‍යාලයේ මට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් හැටියට. ඒ වගේම මගේ මිත්‍ර දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ වැඩිමහල් සහෝදරයා හැටියට. ඒත් අපි සියලු දෙනාටම වඩා ඉන්දික ගුණවර්ධන ඒ කාලෙම තමන් වෙනස් කියලා පෙන්වුවා. වෙනස් එතුමා විප්ලවකාරියෙක් කියලා එදා පාසලේ අපිට පෙන්වුවා. මම හිතන්නේ රාජකීය විද්‍යාලයේ පළවෙනි වතාවට ජාතික ඇඳුමෙන් ආව ශිෂ්‍යයා හැටියට ඉන්දික ගුණවර්ධන ඒ කාලේ සැලකන්න පුළුවන්. අනේ එහෙම විප්ලවකාරී අදහස්, ප්‍රගතිශීලී අදහස් ඉදිරියට ගෙනියන්න. දේශපාලනය ගැන හැම වෙලේම එතුමාට ඇල්මක් තිබුණා. ඒ වගේම මට මතක පරිදි සංගීතයට, පෙරදිග සංගීතයට එහෙම විශේෂ ලැදියාවක් පාසලේ හැඹුරට පත් වෙලා තිබුණේ. ඉන්දික ගුණවර්ධන ඒ වගේම තමන් තමන්ගේ මාර්ගය හදාගෙන ගිය පුද්ගලයෙක්. ෆිලිප් ගුණවර්ධන මැතිතුමා ඇත්ත වශයෙන්ම කොමියුනිස්ට් පක්ෂය නෙමෙයි. එතුමා පටන් ගත්තේ ට්‍රොට්ස්කිවාදයක හැටියට. ට්‍රොට්ස්කිවාදයෙන් ගියා තමන්ගේ මහජන එක්සත් පෙරමුණ සංවිධානය කරන්න. ඇත්ත වශයෙන්ම කොමියුනිස්ට් වාදයේ එදා ප්‍රතික්ෂේප කරපු අය දර්ශනයක් හැටියට. ඒත් ඉන්දික ගුණවර්ධන මැතිතුමා ආරම්භ කරේ පියාගේ දර්ශනයෙන් වෙනස් වෙලා තමන් කොමියුනිස්ට් වාදය පිළි අරගෙන කොමියුනිස්ට් පක්ෂයෙන් තමයි ඒ ගමන ආරම්භ කරේ. ඒ වගේම තව කටයුත්තක් තමයි ඉන්දික ගුණවර්ධන මැතිතුමා පළමුවෙන්ම දේශපාලනට පැමිණියේ නැහැ. කාලයක්ම වැඩ කටයුතු කරේ පක්ෂයේ ක්‍රියාකාරී කැටි. පසුව තමයි මේ දේශපාලනට ඇවිල්ලා තරඟ කරන්න මැතිවරණයට ඇවිල්ලා තරණ කරන්න ආරම්භ කරේ. අනේ නිසා එතුමාටම යන්න පුළුවන් මාර්ගයක් ඇදුවා. අයි බොහෝ දෙනෙක් දේශපාලනට එනවා නම් වැඩි කල් යන්න ඉස්සෙල්ලා අපි තරණ කරන්න පටන් ගත්තා. එතුමා ඒ පක්ෂෙම වැඩ කටයුතු වලට කැපවීමක් තියෙන. ඒ නිසා එතුමා දර්ශනය වෙන්න පුළුවන්, එතුමා පක්ෂ වෙන්න පුළුවන්. ඒ සඳහා කැප වෙලා විශේෂයෙන්ම ඒ කාල සීමාව තුළදී කොමියුනිස්ට් පක්ෂය ශක්තිමත්කන්ට එනවා කියන එක හැම එක්කෙනාම එදා ඒ කැපවීම තිබුණේ. එතුමා ඒ කැපවීම අරගෙන තමයි ඉදිරියට ගියේ. ඉතින් ඉන්දික ගුණවර්ධන මැතිතුමා මේ වැඩ කටයුත්ත කරන්න රජයේ සේවයෙන් ඉවත් වුණා. ඒ කැපවීම කර රජයේ සේවයෙන් ඉවත් වෙලා පූර්ණ කාලීන දේශපාලනට යෙදුණු පුද්ගලයෙක් හැටියට තමයි අපි දකින්නේ ඉන්දික ගුණවර්ධන මැතිතුමා. මටත් එතුමා එක්ක එක කාලයක් වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා 1987 13 වෙනි සංශෝධන ඉදිරිපත් කරද්දී. ඒ සඳහා අපිට සිදු වුණා රට වටේම ගිහින් ඒ පිළිබඳ මේ ප්‍රචාරයක් කරන්න, දැනුවත් කරන්න විවිධ පක්ෂවල එක්සත් ජාතික පක්ෂය පමණක් නෙමෙයි වමේ පක්ෂ සියල්ලම වාගේ විජය කුමාරතුංග මහත්මයා ඒ සියරදම එකතුව තමයි මේ වැඩ කටයුතු කරේ. මං හිතන්නේ ඒ නිසාම චන්දික කුමාරතුංග හිටපු ජනාධිපතිතුමයා ඉන්දික ගුණවර්ධන කොමියුනිස්ට් පක්ෂ ඔක්කොම එකට එකතු වෙලා ඒ ක්‍රමවේදය ඉදිරියට ගෙනිච්චා. ඉන්දික ගුණවර්ධන ඒ අතින් බලනවා නම් මේ ලෝකේ මං හිතන්නේ මේ රටෙත් මාක්ස්වාදී පක්ෂ කොමියුනිස්ට් පක්ෂ වෙන පුරන් සම සමාජ පක්ෂ වෙන පාර්ලිමේන්තු ක්‍රමවේදයට එකතු කරන්න ක්‍රියා කරපු අය හැටියට මග පෙන්වුව හැටියට කියන්න පුළුවන්. ඒක ආරම්භ කරේ එතුමාගේ පියත් එන්.එම්. පෙරමැතිතුමත් 1936 දී විශේෂයෙන්ම රාජ මන්ත්‍ර සවර ඇතුල්වීමෙන් තමන්ගේ දර්ශනය පාර්ලිමේන්තුව මාර්ගයෙන් ඉදිරියට ගෙනියන්න ක්‍රියා කරපු පුද්ගලයන් කියලා මම විශේෂයෙන්ම මෙතන කියන්න ඕනේ. ඉන්දික ගුණවර්ධන මහත්මයාත් ඒ මාර්ගයාවේ කමියුනිස්ට් දර්ශනය ඉදිරියට ගෙනියන්න ක්‍රියා කරන්න සමහර විට ඉතා වේගවත්ව එතුමා ක්‍රියා කරේ. ඒ එතුමාගේ චරිතයේ කොටසක් වේගවත්ව ක්‍රියා කළා ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙනිච්චා. ඇත්ත වශයෙන්ම කමියුනිස්ට් මාක්ස්වාදී දේශපාලනයේ ඒ මහජන ඡන්දයට මහජන ජනවරමට ඇතුල් කර ගැනීමේදී හැම රටේ මේක සාර්ථක සිදුුනේ නැහැ. ඒත් ලංකාවේ කරන්ට සිදු අවස්ථාව ලැබුණා. ඒත් හැම න්‍යාය ධර්මයකට කාලයක් තියෙනවා. ඒ වගේ මේ කාලේ වෙනස් වෙනකොට තමයි කාලයක් කමියුනිස්ට් පක්ෂය තිබුණේ ප්‍රධානම තැන දේශපාලනේ එක අඩු වෙලා ගියේ. එක එක හේතු නිසා මම මෙතන ඒව ගැන විශේෂ විමර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් ඉන්දික ගුණවර්ධන පෙන්වුවේ තමන්ගේ ඒ දේශපාලන දර්ශනයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් කියලා. ඒ වගේ පියා වාගේම එතුමා දැනගත්තා ග්‍රාමීය කොටසත් වැදගත් කියලා. කම්කරු කොටස් වාගේම ග්‍රාමීය කොටස්. ඒ ග්‍රාමීය අංශ කොහොමද දියුණු කරන්න කියලා ඒ කාලේ එතුමා ක්‍රියා කරා. ඒත් ඇත්ත වශයෙන්ම එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙත් අවධානය යොමු වුණේ ග්‍රාමීය කොටස් කොහොමද දියුණු කරන්න කියලා. ඒත් එතනදී මම හිතන්නේ කමියුනිස්ට් පක්ෂයට තිබුණේ ඒ තරඟයට මූණ දෙන්න බැරි වුණා. එතුමා එකක් පිළිගත්තා ග්‍රාමීය අංශය වැදගත් අපි ග්‍රාමීය අංශයේ ක්‍රියා කරන්න උවමනා කියලා. එතුමා ඒ වගේම ඇමතිවරයේ කැටියට මට මේ පාර්ලිමේන්තුවේ බොහෝ අවස්ථාවද මුණ ගැහුණා. මම කැමති විශේෂයෙන් මතක් කරන්න බටහිර කලාපයේ ඒ සැලැස්ම සංවර්ධන සැලැස්ම ඇති කරන්නටත් එතුමා බොහෝ දුරට ක්‍රියා කරා. ඒ මුළු බටහිර කලාපයට වෙස්ටර්න් රීජන් එකට ඇති කරපු ඒ යෝජනාවලියෙන් අපිට ප්‍රයෝජනයක් ඇති වුණා. මොකද ඒක ඒ බටහිර කලාපීය සංවර්ධන යෝජනාවෙන් බටහිර පළාතේ බස්නාහිර පළාතේ තියෙන ලක්ෂණ දිහා බැලලා සම්ප්‍රදේශ නාගරික බවට පත් කරන්න සමහර ප්‍රදේශ ග්‍රාමීය හැට තියාගන්න තමයි මූලික සැලැස්ම එතුමා ආරම්භ කරේ. ඒකෙන් අපිට උවමනා ඔක්කොම මූලික දත්ත ලැබුණා. මං හිතන්නේ අනේ ඒ දත්ත සියල්ලම එකතු කරා මට අවස්ථාව ලැබුණා විපක්ෂයේ ඉන්නකොට ඒ බටහිර සංවර්ධන බටහිර කලාපීය සංවර්ධන සැලැස්ම කියවන්නේ. ඒකෙන් තමයි අපි ආණ්ඩුවකට ගියදී අදහස ආවේ ඇයි අපිට බැරි මේ බස්නාහිර පළාත එක මහ නගරයක් බවට පත් කරන්න. ඇත්ත වශයෙන්ම මම දන්නේ ඒක නොතිබුණා නම් අපිට මටත් ඒ කරන්න අපි ගැන සාකච්ඡා කරද්දී ඒ ලංකාවට තුවමන එක විශාල ප්‍රදේශය ඒ සඳහා අපි වැඩ කටයුතු කරමු කියලා විශේෂයෙන්ම සිංගප්පූරයේ අද සුබානජරං සමාගම කැඳෙව්වහම සුබානජරං සමාගම ඒක පදනම් කරගත්තේ බටහිර කලාපීය සංවර්ධන සැලැස්මුඬ කියලා මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඒ ඇති වුණ සැලැස්ම තමයි යලිත් 2015 දී අද සුබානජරං සමාගම සමග සාකච්ඡා කළා. ඒව සංශෝධනය කළා. දැන් අලුත් කෙටුම් පදයි බලාපොරොත්තු වෙන එන අවුරුද්දේ මේ අවුරුද්ද අවසානෙත් එන අවුරුද්දේ පාලුවේ ඉදිරිපත් කරන්න ඒ බටහිර එතන තියෙන මහා නගරය බවට පත් කරන. එතුමා ඒ පෙන්නුව දූරදර්ශී වැඩසටහන නිසා තමයි මම මෙතන කියන්න ඕනේ අපිට මේ කාරණය කරන්න පුළුවන් වුණේ. ඒ සියල්ලම මල්ලක තාමත් ඒ පොත් ටික තියෙනවා. එදා ආරම්භ කරපු එක වැදගත් ඒවා අපේ ඉතිහාසයේ කොටසක් ඇටියට අපි සලකන්න ඕනේ. ඒ නිසා එතුමා කරපු මේ සේවය විශේෂයෙන්ම සඳහන් කරමින් අපේ ඉන්දික ගුණවර්ධන මන්තුමා ගැන එතුමා මෙතන මුණ ගැහිලා එතුමා එක්ක වැඩ කටයුතු කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. එතුමා විශේෂයෙන්ම ප්‍රචාරයට ගියේ නැහැ. ඒත් වැඩ කටයුතු වල දක්ෂයි. අනේ එහෙම පුද්ගලයන් අපිට හොයාගන්න ලේසියෙන් හොයාගන්න බැරි වෙනවා. ඉතින් එතුමා කැප වෙලා තමගේ පක්ෂ වෙනුවෙන් තමගේ දර්ශන වෙනුවෙන් රට වෙනුවෙන් කරපු සේවයේ මෙයා විතර අගය කරන්න ඕන. අපේ මතවාදය නිසා අපි සමාජ එකතුමා එක එකඟුණේ අවස්ථාවක් තියෙනවා. එතුමා එක එකඟ නොවුන අවස්ථාවක් තියෙනවා. කෙසේ වෝ මේ අවස්ථාවේදී එතුමා ඒ පරපුරේ ආරම්භ කරලා ආවේ සේවයේ ඉදිරියට ගෙනිච්චා. ඒ වගේම එතුමාගේ සේවය අගය කරන ගමන් අපේ කනගාටුව පෞලි සියලු දෙනාටම ප්‍රකාශ කරමින් එතුමා නිවන් සැප ලැබේවායි කියා ප්‍රකාශ කරමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා.
Today, honorable leader of the opposition. Thank you, Mr. Speaker, for this opportunity to say a few words on this vote of condolence on the passing away of the Honourable Indika Gunawardena, former Member of Parliament, the former Minister of this country. It was my good fortune, sir, to know Mr. Indika Gunawardena in my younger days, or for us to meet each other in our younger days. I came to know him when we were both in Parliament, together at the same time. And during that time, I developed a very close relationship with him. We often talked at length. I found him to be a very liberal person with very progressive views. He struck me as being a genuine Sri Lankan who wanted all the people in this country, irrespective of whether they were Sinhalese, Tamils, Muslims or Burghers, or whatever, to be Sri Lankans and to be one nation belonging to one country on a basis of equality and justice. I was so impressed with his very liberal and progressive views that I once suggested to him that he should become the president of this country. In fact, I proposed to him, Indika, you should stand for presidency in this country, because I don't think anyone else is more qualified than you to the president of this country. And if you become president of this country, I'm sure you can guide this country on proper lines. Of course, I think, sir, humility and simplicity were the hallmarks of the character and personality of Mr. Indika Gunawardena, and he smiled at my proposal and would not take it too seriously. We are sorry, sir, genuinely sorry, that this country is today missing a person like him. We are today engaged in a very important exercise as far as this country is concerned. We are trying to frame a constitution for the people of this country on the basis of consensus, not merely amongst political parties, but on the basis of consensus amongst the different peoples who live in this country. I think it is fundamental that the supreme law of this country should be framed on such consensus.
It is in countries where constitutions have been framed on consensus that there has been peace, harmony, goodwill, and prosperity amongst all peoples. We have several examples the world over. And I think if a person like Honorable Indira Gunawardene was with us today, he would have played a very important role in accomplishing this sacred task that we are all engaged in. Because he was the one who believed genuinely and sincerely that all Sri Lankans can live together only on the basis of equality and justice. He came from a distinguished political family in this country, sir. His father, the late Honorable Philip Gunawardene, was the leader of a political party, was also a member of parliament and a minister in several parliament and minister in several governments. His mother, the late Princess Kusuma Gunawardene, was also a member of parliament, and several of his brothers are in politics. The Honorable President Gunawardene, former mayor of Colombo, the Honorable Dinesh Gunawardene, who is the leader of the Mahajana Ekshat Pelibana, who is with us in Parliament today, one-time minister, Honorable Geetanjana Gunawardene, former member of Parliament and also a minister, and I believe Mr. Indira Gunawardene's advanced sister. We convey to the spouse of Honorable Indira Gunawardene, Dr. Mrs. Padmini Gunawardene, his children and grandchildren, our extremely sincere condolences on the passing away of a great man, a person whom we can, without any reservation or hesitation, describe as a great Sri Lankan. And we are all sorry that he has passed away. His demise is not merely lost to his family. His demise is a great loss to this whole country. I am personally extremely sorry that for unavoidable reasons I was not able to pay my respects in person to him when he passed away. I'm genuinely sorry about that, that I failed in my duty to pay my respects to a great individual for whom I had developed a great deal of affection. But I want to convey, sir, to the members of the family and all others close to him, our deepest condolences, and assure them that Mr. Indira Gunawardene will always be remembered by us as a genuine good friend. Thank you.
Thank you, Garu Acharya Sarath Amanugam Mettuma.
Garu Kathanayakathumani, me Garu Sabhave, Itama Vedagat, Mantri Varek Menma, Api Samaga, Cabinet Sage Ko Indala, me Rarata Vishesha Sevyak, Saha Adarshyak, Sepayu, Indira Gunawardene මැතිතුමාගේ අභාවය ගැන අපේ සංවේගය ප්‍රකාශ කරන්න මම කැමතියි. මේ ලංකාවේ මගේ අදහස හැටියට පරපුරු තුනක් තියෙනවා. පරම්පරා තුනක් තියෙනවා. ගුණවර්ධන පරම්පරාව, බණ්ඩාරනායක පරම්පරාව, සේනනායක පරම්පරාව. මේ පරම්පරා තුනේම මොන මත දරුවත් සමහර විට විරුද්ධත්වය දක්වන මත දරුවත් අපිට පිළිගන්න වෙනවා ගෞරව සහිතව. ඒ පරම්පරාවේ කිසිම කෙනෙකුට වැරද්දක් ගැන, දූෂණයක් ගැන, වැරදි හැසිරීමක් ගැන අබමල් රේණුවකවත් චෝදනාවක් ඇවිල්ලා නැහැ. මේක මං හිතන්නේ අපේ ඉතිහාසයේ ඉතාමත්ම වැදගත්ව ගෞරවණීය වශයෙන් අපි සැලකිය යුතු දෙයක්. මේ ගුණවර්ධන පරම්පරාව බුරුලුගොඩ රාලහාමි ජකෝලිස් ගුණවර්ධන එතුමාගේ කාලේ පටන් එතුමාගේ දරුවන් මුණුපුරන් සහ දැන් අපි බලාපොරොත්තු වන අනාගතයේ මේ මුණුපුරන් පවා මේ රටේ දේශපාලන ඉතිහාසය විචිත්‍රවත් කරලා තියෙනවා. අනාගතයේ විචිත්‍රවත් කරයි කියලා අපි විශ්වාස කරනවා. එක පැත්තකින් ෆිලිප් ගුණවර්ධන මැතිතුමා, එම මැතිනිය කුසුම්සිරි ගුණවර්ධන මැතිනිය, රොබර්ට් ගුණවර්ධන මැතිතුමා, ඒ වගේම ඉන්දික ගුණවර්ධන මැතිතුමා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ගීතාංජන ගුණවර්ධන මැතිතුමා, මට මතක නැහැ රූපා ගුණවර්ධන මැතිනියත් සභාවේ මේ සභාවේ හිටියද? හිටියේ නැහනේ. ඒ අනිත් සියලු දෙනාම මොන මොන මතභේද තිබුණත් කිසිම කෙනෙකුට කියන්න බෑ. කිසිම කෙනෙකුට කියන්න බෑ ඒ ආදර්ශමත් හැසිරීම, බුද්ධිය, අවංකභාවය අතින් මේ පාර්ලිමේන්තුව හිටපු කිසිම කෙනෙකුට නොදෙවිනි ඉතිහාසයක් සහ ගෞරවයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඔය මං කියපු පරපුරේ තුන් දෙනාම ගුණවර්ධන පවුඩ, බණ්ඩාරනායක පවුඩ, සේනනායක පවුල අද වෙනකොට ඒ මුල් අය දේශපාලනයට ආපු විදිය තමයි අද ඉන්නේ. පිටරටවල් වල ගෙවල් හදලා නැහැ, ලොකු මන්දිර හදලා නැහැ, ලොකු යාන වාහන අරගෙන නැහැ. මට මතකයි අපි ඉන්දික මැතිතුමාගේ අවමංගල්‍යයට ගියාම අපිට යන්න වුණා බොරුලුගොඩ. අපි මේ රටේ සදාචාරය ගැන කතා කරනකොට, මේ රටේ දේශපාලනයේ කැපවීම ගැන කතා කරනකොට අනිවාර්යෙන් අපිට ඒ ගුණවර්ධන පවුල සහ දැන් අපි අද සාකච්ඡා කරන ඉන්දික ගුණවර්ධන මැතිතුමා ගැන ඉතාම විශ්මිතව ආදරයෙන් මතක් කරන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන් ඉන්දික ගුණවර්ධන මැතිතුමාගේ ජීවිතයේ අපේ නිදහස් සටනේ එක් පැතිකඩක් හැටියට අපිට කියන්න පුළුවන්. මොකද සමසමාජ පක්ෂය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් තහනම් කරපු කාලෙක ෆිලිප් ගුණවර්ධන මැතිතුමත් එම මැතිනියත් ඉන්දියාවට ගිහිල්ලා තමන්ගේ දේශපාලන කටයුතු කරන්න සිද්ධ වුණා. ඉන්දියාවේ බොල්ෂෙවික් පක්ෂය සහ ප්‍රජා සමාජවාදී පක්ෂයත් එක්ක ඒක මතක් කරගෙන තමයි ඉන්දික කියන නම දීලා තියෙන්නේ මගේ මං මතක හැටියට. එතුමා සම්පූර්ණයෙන්ම ඒ ඉතිහාසය මගේ හිතේ ගුණවර්ධන පවුලේ සියලු දෙනාගේම දවසින් දවස ඒ විප්ලවකාරී ඒ වගේම දේශහිතයිෂි ඒ ඉතිහාසය දිනෙන් දිනම තමන්ගේ චරිතයේ කොටසක් බවට පත් කරගත්ත පවුලක් තමයි මේ ගුණවර්ධන පවුල. එතුමා රෝයල් කොලෙජ් එකට ගියාම අපි දන්නවා ඒ කාලේ කියලා තිබුණා එතුමා තමයි ඉස්සල්ලාම ජාතික ඇඳුමක් ඇඳගෙන ආවේ රෝයල් කොලෙජියට. ළමයි කොළොප්පණුත් කරා, මොකද මේ මෙයා රෙද්දක් ඇඳගෙන ඉන්නේ කිය. නමුත් ඒවට සැලුනේ නැහැ. පියා සැලුනේත් නැහැ, පුතා සැලුනේත් නැහැ. නොඑක් දෙක් විවේචනය කරත් එයාගේ වැඩ ඒ විදිහටම කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ එතුමා නැගෙනහිර ජර්මනියේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ජර්මන් භාෂාව හොඳට ඉගෙනගෙන මගේ හිතේ දිනේෂ් මැතිතුමාගේ ඒ කාලේ තමයි පද්මිනී එතුමියගේ එතුමිය හමු වුණේ. මගේ පොඩි සම්බන්ධයක් තියෙනවා, මොකද මගේ පියතුමයි පද්මිනී මැතිනියගේ පියතුමයි හොඳ යාළුවෝ මහනුවර. ඒ වගේම එතුමාගේ ඉන්දික මැතිතුමාගේ මස්සිනා ගාමිණී ගුණවර්ධන පොලිසියේ නියෝජ්‍ය ප්‍රධානී හැටියට හිටියා. මාත් එක්ක පොඩි කාලේ ඉඳන් අපි යාළුවෝ, අපි විශ්වවිද්‍යාලේ හිටියා. ඒවගේම හාවර්ඩ් විශ්වවිද්‍යාලය යනකොටත් අපි එකට හිටියා එකට. ඉතින් හොඳ ඉතිහාසයක් තියෙන. ඊට පස්සේ එතුමා කොමියුනිස් පක්ෂයේ අත වශයෙන් ඒ කාලේ තරුණ පෙළ අතර හැම දෙනාම කිව්ව එක පැත්තකින් සරත් පුත්තේතුගම මැතිතුමා අනිත් පැත්තෙන් ඉන්දික ගුණවර්ධන මැතිතුමා. මේ දෙන්න තමයි කොමියුනිස් පක්ෂයේ අනාගතය හැටියට සියලු දෙනාම කල්පනා කරලා ඉදිරියට කටයුතු කරේ. අපි දිව් ගුණසේකර මහත්මයාගේ පොතක් ළඟදි පිට වෙලා තියෙනවා ඒක කියවනකොට හොඳට මතක් අපිට හොඳට අවබෝධයක් වෙනවා ඒ කාලේ කොයිතරම් බලාපොරොත්තු ඇතිව කොයිතරම් පරිත්‍යාගශීලීව මේ රටේ වාමාංශික ව්‍යාපාරය දියුණු වුණාද කියලා. මට මතකයි ඒ දවස්වල නිමල් කරුණාතිලක මැතිතුමත් ඇත්ත වශයෙන් කොමියුනිස් පක්ෂයේ හිටියේ. මට කියලා තියෙනවා කේතලින් මල්ලක් විවාහ කරගත්ත පස්සේ නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් වුණාට පස්සේ නමුත් කොයිතරම් දරිද්‍රතාවයෙන් ඒ කාලේ පෙළමින් දේශපාලන වැඩ කරාද කිව්වොත් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ එනකල් බලාගෙන ඉන්නවා කොස් ගෙඩියක් ගෙනල්ලා පළලා තම්බගෙන කන්න. ඒ තරම් අමාරුවෙන් කැපවීමෙන් තමන්ගේ දේශපාලන දර්ශනය වෙනුවෙන් වැඩ කරපු ඒ අය ගැන දන්ද දිනන්නත් පුළුවන් පළ දිනන්නත් පුළුවන් ඒවා ඉතර ලොකු දේවල් නෙමෙයි. නමුත් තමන්ගේ ඒ තෝරාගත්ත ධර්මය අනුව තමන්ගේ තෝරාගත්ත ඒ විනිශ්චය අනුව අවසානය දක්වා සටන් කරනවා නම් ඒ වීර පුරුෂයන් හැටියට අපිට සලකන්න සිද්ධ වෙනවා. එතුමා අපේ කැබිනට් එකේ ඉන්නකොට අත වශයෙන් ඒකත් මගේ හිතේ වார்த்தාවක්. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් හිටියා කැබිනට් එකේ. ඉන්දික ගුණවර්ධන මැතිතුමා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් හිටියා. අපි ඔක්කොම එකට එක කැබිනට් එකේ හිටියා. ඒකත් මං හිතන හැටියට වார்த்தාවක්. එතුමා මට මතකයි නිවාස ප්‍රශ්න, නාගරික සංවර්ධන ප්‍රශ්න ගැන හැම වෙලාවම ඉතාම උනන්දුවෙන් සහ විශේෂයෙන් කොළඹ කොමියුනිස්ට් පක්ෂයට ඒ කාලේ මට මතකයි පීත කෙනමන් මහත්මයාගේ තිබුණ ඒ දුප්පත්ම ජන කොටස් තමයි කොමියුනිස්ට් පක්ෂයත් එක්ක ඒ දවස්වල එල්.ඩබ්ලිව්. පණ්ඩිත මාසලීන් කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ඒ නගර සභාව මගේ තේ වාසුදේව නානායකට මතක ඇති ඒ දවස්වල කොළඹ නගර සභාව කියන්නේ පොඩි පාර්ලිමේන්තුවක්. එන්.එම්. පෙරේරා මහත්තයා හිටියා, බර්නාඩ් සොයිසා මහත්තයා හිටියා, විවියන් ගුණවර්ධන මැතිණිය හිටියා, පීට කෙනමන් හිටියා, එල්.ඩබ්ලිව්. පණ්ඩිත හිටියා. එහිඳ කොළඹ ඒ කාලේ රතු කොටස් අපි බර්ලින් නුවරට ගෙනතුමා හිටපු ජර්මනියට ගියාම බර්ලින් නුවර එක එක කොටස් තියෙනවා. මේක තමයි රතු බර්ලිනේ. වෙනායට එන්න දෙන්නේ නැහැ ඒක ඇතුළට. හිටලට එන්න දුන්නේත් නැහැ ඒගොල්ලෝ. අන්න ඒ වගේ විශාල ආදරයක් සහ ගෞරවයක් ඇතුව තමයි ඒ කොමියුනිස්ට් පක්ෂය ඉදිරියට ආවේ. මම නම් දකින්නේ අත්ත වශයෙන් ඒ සරත් මුත්තේතුගම් මහත්මයා ඉන්දික ගුණවර්ධන මැතිතුමාට ඒ ඉදිරියට තව යන්න ප්‍රශ්නයක් ඇති වුණේ ලෝක කොමියුනිස්ට් පක්ෂයේ තිබුණ ප්‍රශ්න නිසා. ලෝක සමාජවාදී කඳවුරේ තිබුණ ප්‍රශ්න නිසා. ඉස්සල්ලාම සෝවියට් චීන අරගලයෙන් කොමියුනිස්ට් පක්ෂයේ බේදු රමතුමා හොඳට දන්නවා. වෘත්තීය සමිතිය එක පැත්තකට ගියා ෂණ්මුගදාසන් එක්ක. උගදෙනෙක් මෙහෙ දන්නේ නැහැ. ඇත්ත වශයෙන් විජේවීරත් පටන් ගත්තේ ෂණ්මුගදාසන්ගේ පක්ෂේ. එයාගේ තරුණ සමිතියේ නායක හැටියට ඉඳ පස්සේ කැපුවා ෂණ්මුගදාසන්ගේ බෙල්ල කැපුවා. මේවා වාර්තාගත වෙලා තියෙනවා කවුරුත් නැහැ කියන්නේ නැහැ. බොරුද මන්ත්‍රීතුමා? ෂණ්මුගදාසන්ගේ මෙමුවාස් ඔෆ් රෙවලූෂන් කියලා පොතක් ලියලා තියෙනවා. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා මෙයා මාව පාවිච්චි කරලා ජාතිවාදය වැඩි කරලා දැනුත් විමල් වීරවංශ මහත්තයා කියන දේ පක්ෂය ඇතුළේ ජාතිවාදය වැඩි කරලා තම තමන්ගේ පුද්ගලික අභිමතාර්ථය නිෂ්ඨ කරන්න බලනවා. ජාතිවාදය ගන්නෙ මොකද? පක්ෂය ඇතුළේ තනක් ගන්න. දේශපාලන දැන් මන් දන්නේ මොන කිඩාරම් මලෙන්ද මොකෙන්ද එන්න හදනවා. ඒකෙත් තනක් ගන්න තමයි ජාතිවාදය පතුරවන්න හදන්නේ. ඒකම තමයි විජේවීර කරේ. පක්ෂය ඇතුළට රිංගලා ඒ පක්ෂයට ජාතිවාදය කවන්න හැදුවා. ඒකෙන් තමයි ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ වුණේ. ඒ කෙසේ නමුත් ඒ සමාජවාදී කලවුර ජාත්‍යන්තර හේතු නිසා ඉස්ලාම චීනයයි සෝවියට් දේශයයි අතර ගැටුම් ඇති වුණා. මම එක කතාවක් කියන්න ඕනේ. මම එතකොට රත්නපුරේ හිටියේ අතිරේක දිසාපති හැටියට. මාත් මගේ හොඳම යාළුවා සරත් පුත්විතගම් මහත්තයා දවසක් ආවත් මං ගෙදර ඉන්නකොට චීන තානාපති කාර්යාලයේ හුඟදෙනෙක්. ඒගොල්ලෝ දන්නේ නැහැ මම සරත් අමුණුගම සරත් පුත්විතගම නෙවෙයි කියලා. පැයක් විතර මට දේශනයක් දුන්නා, ඇයි ඔබතුමා මේ රුසියන් පිළේ ඉඳපාව කොහොම හරි එන්න චීන පිළේට කියලා. පැය භාගයක් විතර අහගෙන ඉඳලා කිව්වා මම නෙමෙයි අර පාරේ එහා ඉන්නේ සරත් පුත්විතගම මහත්තයා, එතුමාට ගිහිල්ලා මේ දේශනය කරන්න කියලා. ඉතින් ඒ වගේ තමයි ඒ කාලේ ඔබතුමාලාට මතක ඇති. සමාජවාදී පිළ නොයෙක් ගැටුම් මතභේද ගොඩක් දේවල් තිබුණා. ඒ වෙනස් වීම උගාක් දුරට අද වාමාංශික ව්‍යාපාරයට බලපාලා තියෙන අපිට නෑ කියන්න බෑ. ඉතින් ඒ තුලින් තමයි ඉන්දික ගුණවර්ධන මැතිතුමා මගේ ඊට ඊට වඩා ගොඩාක් මේ රටේ දේශපාලනේ කටයුතු කරන්න ඉඩ තිබුණා. නමුත් පිටස්තර සමාජවාද ලෝකයේ තිබුණ ඒ සුලිසුලන් නිසා ඒවත් අපි සියලු දෙනා කෙරෙහිම බලපෑ. ඒව මොනවා වුණත් අපිට ලොකු ආදර්ශයක් දුන්නා එතුමා. කවදාවත් වැරදි වැඩක් කරේ නැහැ. කවදාවත් දූෂණයට ඉඩ දුන්නේ නැහැ. කවදාවත් දූෂණය සාධාරණීකරණය කරේ නැහැ. කවදාවත් කරේ නැහැ. ඒකෙන් එතුමාට සමහරට පාඩු වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මට මතක නැහැ ඊට පස්සේ ඇති වුණ කැබිනට් එකේ එතුමාට සමහරට අහිමි වෙන්නත් ඉඩ තියෙන්නේ ඇති. නමුත් අපි මේ වෙලාවේ අපි මතක තියාගන්න ඕනේ මේ රටේ දේශපාලනේ ආදර්ශයක් දුන්න, දූෂණය ගැන වැරදි වැඩ ගැන පුංචි හුලඟක්වත් වැඩිචි නැති පවුලක නියෝජිතෙක් හැටියට. මම මුලින් කියපු ගුණවර්ධන පවුල, බණ්ඩාරනායක පවුල, සේනනායක පවුල අපි වාසනාවන්තයි මේ රටේ. ඒගොල්ලන්ගේ මතභේද මොනවා තිබුණත් ආදර්ශමත් දේශපාලනයක් සහ දූෂිත ලෝකේ විශාල ආදර්ශයක් දෙමින් අපි සියලු දෙනාටම යහමග යන්ට අනුබල දෙන චරිතයක් හැටියට එතුමාට අපි ගෞරව කරනවා. නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා
කරමු. කරු වාසුදේව නානක්කාර මැතිතුමා,
ප්‍රධානායකතුමනි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් අපගේ සංවේගය පළ කරන්න අභාවයටපත් අපගේ හිතමිත්‍ර සහෝදර ඉන්දික ගුණවර්ධනයන් ගැන මේ ලැබුණු අවස්ථාවට ස්තුතියි. ඇත්තටම මේ සංවේගය පළ කරන යෝජනාවලදී අපි චාරිත්‍රානුකූලව අනුගමනය කරනවාට වඩා පිටතින් ගලා ගිය කතාවක් අපේ සරත් අමුණුගම ඇමතිතුමා කරන්න යෙදුණා. මේ සභාවේ ඉන්න ගරු මන්ත්‍රීවරුන්ට සමහර විට ඉලක්ක කරගෙන ඒ කතාවේ යම් ප්‍රකාශයන් කෙරුණා. ඒ නිසාම පමණයි මම මේක කියන්නේ. පවුල් තුනක් ගැන කිව්වා. ඒ පවුල් තුනේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ගැන, දූෂණයෙන් තොර බව ගැන කිව්වා. නමුත් මම අමුණුගම මැතිතුමාට මතක් කරන්න ඕනේ දැන් මෙවැනි කතාබහ වෙන්නේ නැහැ සංවේග ප්‍රකාශයක්. නමුත් මට මේක නොකිය බෑ. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජාතිවාසිකම් අවශ්‍ය කරන් ගෙනාපු යෝජනාවේ අඩංගු වෙච්ච චෝදනා පිළිබඳව ඔබතුමාට මතක් කර දෙන්න මම කැමති. ඒ නිසා එදා එක්සත් ජාතික පක්ෂය බණ්ඩාරනායක පවුලට කරපු ඒ විශාල අපවාද ඒවා අපි අමතක කරන්නේ නැහැ. ඔබතුමාද ඔය පැත්තේ ඉඳගෙන මොන පැත්තක් හරි නියෝජනය කරමින් ඔය කියන කතාවල් වලට වඩා වෙනස් දේවල් වෙලා තියෙනවා. ඒ වගේම ඩීඑස්ඒ නායක මහත්මයා, දන්දි සේනායක මහත්මයා අගමැති වුණු වෙලාවේ ඒ පිළිබඳවත් තිබුණා පෞල්වාදී කතාවක්. දන්දි සේනායක අගමැති කරන්න ආණ්ඩුකාරයට කියලා තිබුණයි කියලා. ඉතින් මේවා ඔක්කොම දේශපාලනයේ තිබෙන එක්තරා විදියක අපිට නොලැක්විය හැකි සාමාන්තර කතාන්තර. ඉතින් ඒවා අපි පැත්තකින් තියලා අපි යමු මර්ධනයට මුහුණ දුන්නු පවුලක්. මේ මර්ධනයට මුහුණ දුන්නු පවුලක් ගැනයි මම මේ කියන්නේ. ගුණවර්ධන පවුල පරම්පරා තුනක් මර්ධනයට මුහුණ දුන්නා. අත්‍යවම ඔබතුමා මේ Yomukiri Makalana Mandai, Garusarat Amunugama, Matuman, Matat, Matataranagi, Varadinagia, Sarat Putirugo. Sarat Amunugam Matumate Yomukiri Makalana Mandai.
Obatuma
Kiwe to Atibune, Tumarta. Mata Devenua. Make a Kiana sit down any
time.
Then you cut out your Kala Parampara Tunakma, Mardaneta, La Quetta, Paul de Gattier. Me Janatavagi Chande and Thierry Patella Avila, Janatavagi, Nyoitan Natheater, Mirati, Pudu Janatavagi, Pidita Janatavagi, Mirati, Vedekar and Janatavagi, Womanavan, Venuin, Penny, Hitimin. Parampara, Tunak Mardanet Lakviti Benoa, Eko Adiraja Adin Natin, Eko UNP Anduati. Gunadana Pauli, Borlugura Lahami Ekale, Seragatagan Labua, Eva Kaurudano Adiraja Adingi Raja, Ilangata Philip Gunadana Matuma, Edatimun Adiraja Adin Vishin Seragatagala, Ida Pasua Tuma, UNP Andukale, Seragatagan Labua, In Pasua Indica Gunadana Tumini Paramparave. Oh, UNP and who is in Siragatakarun Labua Mardanakari were Eda Tibunavu and who at the Virudava, Ea Genegia Desapalan Kriakari to Anisa Eva Gamer Rajapaksa Paulet DM Rajapaksa Eva Gamer Lakshman Rajapaksa Ilaparam Parari Minda Rajapaksa Mia Siragatakarun Labua. Eight UNP and Dukale and Tula. To what Mardaneta Lakwimi Mulika Addakim Labu Mardaneta Munadun Ayakuhati Indika Gunwardana Me Parampara Dekamagan Katakaran Mava Pelembewe meet a pere Siddhu Katavak Nisa Ilangata Indika. Lanka mata hamu enne ma yanwa dahavini taruna ulilet nagarir germany to berlin tapaya bindavatime jagrahaka pampuriya ativenda pera egiya velave api 100 kandayamak yan taruna ulilet giya velave indika e igana ganno e wagema Chandra Gunasekara Mattumage put Preeti Tegana Ganno. May I come of Ame, Desabani Tia, Apat Luku Shaktiak Labuna, Apiagantukai Rate, Apeta Luku Dahiriak Labuna, Medena Karabu Magapen Vimanisa, E Mulu Tarno Ulelema, Ape Kanda Amata, Vishal Vedakotasaka, Vedakotsaki Tukaranta, Yagin Luku, Apeta Anugrahak Labuna, Avakasak Labadun. Indika ge nama hotel labune kesed kiya karu sarat amunugama mattuma kiwwa dakunu aasiyanu nidahas aragale sanketayak hatiyata ou nam karunu labuwa eda indiyave hiragedaraka adirajyavadinta viruddhawa karapu aragale hetuwa nisa muna denna wu tattwayan yatate Then, in Pasua, Egda Samasya, Hatta Nami Indika Apasuenoa, Lankavate Enukota, Lankavitimunu Parisare, Mardanakari Parisare, Urtiya Samiti Velete, Paharadena Kalia, Urtiya Samiti Kriyakari, Mardanakarna Kalia, Eva game, Avasani, Urti, Samitivella, Maha Aragaliak, Maha Vadavar Janiak, Dasa Dahas Ganan, Aya, Sevin, Nerapadama, Urti, Samitivella, Pavatma, Pudipattam Karun Rabu Kalia, Mekale, Zamai, Indika, Navatat, Lankava, Tavit, Munade, Ekale Utu Visala, Wagimak Baruna, Urti, Samtiansi. Urtiya samtiyan se tula o visala mehevarak itukala. E kale tula ramai asuye mahavarjanen. Asuye mahavarjanen natunu ඒ බරපතල තත්වය ඉන් පසුව ඉන්දික ගුණවාදන මැත්තුමා ඔහු වැඩකර වෘත්තීය සමිතිවල නායකත්වය ගනිමින් එයින් ඇතිවුණු තුවාලවලට වුවමනා කරන සුවපත් කිරීම සත්කාර කිරීම ඔහුට බාර වුණා. දැන්ට ඔහු දේශීයත්වය නියෝජනය කරපු කෙනෙක්. දේශේ හිතයිශී භාවය, දේශ ප්‍රේමී භාවය මෙවුන් නමකින් දක්වන්නේ එකයි. තමන්ගේ රටේ නිදහස ගැන ස්වාධීනත්වය ගැන උනන්දු වුණු කෙනෙක්. ඒ වගේම ජාතික එක්සත්කම ගැන උනන්දු වුණු කෙනෙක්. අපි වාමාංශිකයින් හැටියට අපිට තියෙනවා කාර්යයන් හතරක්. පළවෙනි කාර්යය ජාතික නිදහස. දෙවෙනි කාර්යය ප්‍රජාතන්ත්‍රවාදය. තුන්වෙනි කාර්යය ජාතික එක්සත්කම. හතරවෙනි කාර්යය ජනතාවගේ සුබ සාධන. මේවායින් ජාතික එක්සත්කමත් ජාතික නිදහසත් කියන මේ දෙකම එකට එකතු කරගෙන සටන් කරපු අය තමයි වාමාංශික. සමාජ පක්ෂය, කමියුනිස්ට් පක්ෂය. නමුත් මේ රටේ එක්තරා අවධියක සම්පූර්ණයෙන්ම දේශපාලනයේ තීරු ගැවුණා දෙපැත්තකට. දෙමළ ජාතිකවාදය හා සිංහල ජාතිකවාදය. මේ දෙක අතර භාෂා ප්‍රශ්නය ඔස්සේ මුළු සමාජයම ධ්‍රවීකරණය වුණා. ඒ ධ්‍රවීකරණය වීම තුළ වාමාංශික ව්‍යාපාරය බොහොම දුෂ්කර තත්ත්වයකට මුහුණ දුන්නා. වාමාංශික ව්‍යාපාරයට එක පැත්තකින් ජාතික එක්සත්කම සඳහා කොඩියත්, අනිත් පැත්තෙන් ජාතික නිදහස සඳහා කොඩියත් එකට ගන්නට වුණා. නමුත් ඉන්දික ගුණවර්ධන සහෝදරයාට එදා ලංකාවට ආපු වෙලාවේ අවසානයේ තමන්ට මුහුණ දෙන්නට උනේ අධිරාජ්‍යවාදයත් එක්කලා අපට තිබෙන්නා වූ සටනේදී අපි කුමන මාවතක් ගන්නවාද කියන එක. එදා ෆිලිප් ගුණවර්ධන මැතිතුමා ගනු ලැබූ මාවතේම අඩිය තියන්නට තමයි ඉන්දික ගුණවර්ධන මැතිතුමාටත් අපට සිද්ධ වෙන්නේ. අධිරාජ්‍යවාදය හා සමග තිබෙන ප්‍රතිවිරෝධය, ප්‍රධාන ප්‍රතිවිරෝධය හැටියට සලකමින් අපට මදමාවතික බලවේගත් එක එකතු වෙලා ගමන් කරන්නට සිද්ධ වෙන. ඒ මදමාවතික බලවේග සිංහල ජාතිකවාදයත් එක්ක ගමන් කරපු බලවේග වුණත් අනික් අතට අපට ජාතික එක්සත්කම සඳහා සියලුම ජාතීන් එකතු කළ හැකි මාවතක් හොයන්නට සිද්ධ වී තිබුණත් අපට ආසන්න වශයෙන්ම අධිරාජ්‍යවාදයත් එක්ක ගැටෙන ප්‍රධානම බලවේගයන්ට එකතු වී ගමන් කිරීමට අවශ්‍ය වීමේ හේතුව ඉන්දික ගුණවර්ධන මැතිතුමාටත් පිළිගන්නට සිද්ධ වීම නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක වමේ පක්ෂය එකතු වී ගමන් කරන මාවතක එතුමාත් ගමන් කරන්නේ. දැන් අද අපි මගේ කතා ඉවර කරන්න මම යන්නේ. මේ තත්ත්වයන් යටතේ අද නැවතත් අපි මුහුණ දී තිබෙනවා එවැනි කරුණකට, එවැනි අවස්ථාවකට. ඉතින් ඉන්දික ගුණවර්ධන මැතිතුමාගේ අත්දැකීම් අපිට මේකට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අපිට එක පැත්තකින් තියෙනවා අධිරාජ්‍යවාදය උත්සාහ කරනවා මේ රටේ සුළු ජන වර්ගයන් තමන්ගේ අනුග්‍රහයේ තබා ගන්න. අධිරාජ්‍යවාදය මැදිහත් වෙනවා සුළු ජන කණ්ඩායම් වල ආරක්ෂකයාට ක්‍රියා කරන්න. ඒ අතරම අධිරාජ්‍යවාදය උනන්දු වෙනවා මේ රටේ අද මේ දක්ෂිණාංශික රජය ආරක්ෂා කරන්න. මේ කාර්යයන් දෙකෙහිම නිරත වන අධිරාජ්‍යවාදයත් එක්ක අපිට තිබෙන ගැටුමේ ගතියුතු මාර්ගය ඉන්දික ගුණවර්ධන මැතිතුමා එදා අනුගමනය කරපු ඒ වැඩපිළිවෙලෙහි අධ්‍යක්ීම් ඇසුරෙන් අපට ඉගෙන ගන්නට සිද්ධ වෙලා තිබෙන. අවසාන වශයෙන් එතුමා සෞඛ්‍ය තත්ත්වය නිසා, කුමන හේතුවක් නිසා හෝ එතුමාගේ ජීවිත කාලයේ විශාල පංගුවක් අපේ වාමාංශික ව්‍යාපාරයට එකතු කර දෙන්නට එතුමාට බැරි වුණා. පූර්ණ කාලීනයේ හැටියට කමියුනිස්ට් පක්ෂයට එකතු වෙන එතුමා ලොකු පියවරක් තීන්දුවක් ගත්තේ. පූර්ණ කාලීනයේ වෙනකොට එතුමා දන්නවා ඒකේ තිබෙන සීමාවන් මොනවාද කිය. ඉතින් ඒ නිසා ඒ කැපකිරීම එතුමා කරපු අතර එදා ඒ සමගම එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය ඇති වුණු පිරීමත් වෙනත් කරුණු කාරණා කුමක් වුණත් එතුමාගේ ඒ ජීවිතයේ වැඩි කාලයක ප්‍රයෝජනය මේ රටට ලබා ගන්නට බැරි වුණා. ඉතින් ඒ නිසා අපි අද ඉන්දික ගුණවාදන මැතිතුමා කරපු මෙහෙවර මේ අවස්ථාවේ මෙනෙහි කරමින් එතුමාගේ බිරිඳ වෛද්‍ය පද්මිනී මහත්මියටත් පුතුන් දෙපළටත් අපගේ සංවේගය පළ කරමින් මා මේ අවස්ථාවේ නිය.